දෙ දහස් පහළොව වසරේ දහවිනි මාසේ එකොළොස්වෙනිදා භාවනා වැඩසටහන. සිත ස්වභාවයෙන් සංසුන්. අසංසුන් වන හැම මොහොතකම පවතින්නේ අස්වාභාවික තත්ත්වය. එබැවින් බාහිර සියල්ල අතර සිත ස්වභාවයෙන්ම පවතින සංසුන්, නිශ්චල, අකම්පිත, අවේදිත නියුණු මනස, සැනසිලිදායක මනස උපුදවා ගැනීමයි අප කරන විදර්ශනාවේ බලාපොරොත්තු වන්නේ. මනස ස්වභාවයෙන්ම සංසුන් වූ විට අපිට නොතේරෙන බොහෝ දෑ අපිට ඉබේම තේරෙනවා. ඒ තමයි දීර්ඝ හුස්ම ගන්න විට දීර්ඝ හුස්ම ගන්නවා, කෙටියෙන් හුස්ම ගන්න විට කෙටියෙන් හුස්ම ගන්නවා. මගේ හුස්ම ඉහළට ගැනීමත් මගේ හුස්ම පහළට හෙලීමත් මට තේරෙනවා, පේනවා. සතර සතිපට්ඨානයේදී ස්වභාවිකව ආනාපානසතිය කියන ලක්ෂණය උපදින්නේ උවමනාවෙන් අවධානය යොමු කරන තැන නොවේ, හිතේ ඇතිවන සංසුන් භාවයත් සමගයි. අනිච්චානුපස්සනාවේ සිටින්නේ. ඒ කියන්නේ අතීතය අල්ලගෙන නැහැ, අනාගතය අල්ලගෙන නැහැ, වර්තමානය අල්ලගෙන නැහැ, හුස්මවත් අල්ලගෙන නැහැ. නিত্য කියන්නේ අල්ලා ගැනීම, නියම කර ගැනීම. අනිත්‍ය කියන්නේ අල්ලා නොගැනීම, අත්හැරීම. කොමකින්ද නিত্য කරන්නේ? රූපයෙන්. කොමකින්ද නিত্য කරන්නේ? වේදනාවෙන්. කොමකින්ද නিত্য කරන්නේ? සංඥාය. කොමකින්ද නිත්‍ය කරන්නේ? සංකාරය. කොමකින්ද නිත්‍ය කරන්නේ? විඥානය. පංච උපාදානස්කන්ධයෙන් කිසිවක් නිත්‍ය නොකරන්නේ. ධර්මයේද අනිත්‍යයි, රූපද අනිත්‍යයි, ශබ්දද අනිත්‍යයි, ගන්ධද අනිත්‍යයි, රසද අනිත්‍යයි, ස්පර්ශද අනිත්‍යයි, සිතුවිලිද අනිත්‍යයි. අනිත්‍ය යනු ඇලීම නොව, ගැටීම නොව, උපේක්ෂාව නොව. අනිත්‍ය යනු මෙය මේ ආකාරය කියා නිත්‍ය කිරීම, නියම කිරීම නොව. සැබෑ අනිත්‍ය පවතින තැන කරන්නේ කරවන්නේ කම්මස්සකාර වූනත්ටි ක්‍රියා කරන කෙනෙක් නැත. මෙහෙවන කෙනෙක් නැත. මෙහෙවන්නට කෙනෙක් දෙයක් ගැන කතා කිරීම නිෂ්ඵලයි. වෙනස් කරන්න උත්සාහ නොකරන්න, පවත්වන්න උත්සාහ නොකරන්න. ස්වභාවිකත්වයවත් පින්නතුනේ අපිට මනසේ මවාගෙන ඇති කරගන්න දෙයක් නොවේ. ස්වභාවිකත්වය යනු මනස තුළ නිර්මාණය කරගන්නා වූ දෙයක් නොවේ. ස්වභාවිකත්වය හඳුනාගත හැක්කේ ස්වභාවික වූ විටයි. එය නිර්මාණය කළ නොහැකි. සෑම නිර්මාණයක්ම යනු අස්වාභාවිකත්වයයි. නිර්වාණ ධර්මයේ නිර්මාණයක් නොවේ. එක මනෝභාවයක් නොවේ. සොඳුරු බව, ලස්සන බව, මනහර බව නිර්මාණය. එක් දෙයක් සොඳුරු වන්නේ නානා ආකාරයට. එය නිර්මාණයක් වන නිසා. පිළිකුල් බව, අප්‍රිය බව, අප්‍රසන්න බව නිර්මාණයක්. කෙනෙකුට එය පිළිකුල්, තව කෙනෙකුට එය පිළිකුල් නොවේ, අප්‍රසන්න නොවේ. තව කෙනෙකුට එය ප්‍රසන්නතාවය වෙනස්. ඒ පුජ්‍යල ස්වરૂපයේ සහ ආකල්පයේ මත කුඩ නැගෙන නිර්මාණය. ස්වභාවිකත්වය පවතින්නේ අතිශයින්ම ස්වභාවිකවයි. පුච්චලත්වය මතින් ගොඩනගා ගන්නා වූ බොහෝ දෑ අපේ මනස තුළ තිබියදී පුච්චලත්වයෙන් තොරව ගොඩනගා ගන්නා වූ එකම දේ නම් නිවීමයි. රූප දකින්න ඇස වෙහෙස කළ යුතුයි. නිවන් දකින්නට ඇස වෙහෙස කිරීමට අනවශ්‍යයි. ශබ්ද අසන්නට කන වෙහෙස කළ යුතුයි. නිවන ගැන අසන්නට කන වෙහෙස කළ යුතුයි. ගන්ධය දැනගන්නට නාසය වෙහෙස කළ යුතුයි. නිර්වාණය ඉව කරන්නට නාසය වෙහෙස කළ යුතුයි. ගන්ධය ඔස්සේ ලැබෙන ඉවක්, රස හඳුනා ගන්නට දිව වෙහෙස කළ යුතුයි. නිවන් රසය හඳුනා ගන්නට රස නාලවි වෙහෙස කළ යුතුයි. ස්පර්ශ හඳුනා ගන්නට ගත වෙහෙස කළ යුතුයි. නමෝ නිර්වාණ ධර්මයේ ස්පර්ශයෙන් හඳුනා ගැනීමේ කාරණයක් නොවේ. ඒ නිසා ගන්ධ වෙහෙස කළ යුතුය. සංකල්ප ලබා ගන්නට සිත වෙහෙස කළ යුතුය. නිවන් ධර්මය හඳුනා ගන්නට සිත වෙහෙස කළ යුතු නැත. සිත වෙහෙස කළ යුතු. බොහෝ දේ වෙනස් කරන්නට පවත්වන්නට ග්‍රහණය කරන්නට අත්හරින්නට ඔළුව වෙහෙස කළ යුතුයි. නිවන් ධර්මයේ තේරුම් ගන්නට ඔළුව වෙහෙස කළ යුතු නැත. නිකං සිටීමටද ඔළුව වෙහෙස කළ යුතුයි. පාළුවේ සිටීමටද වෙහෙසක් දැරිය යුතුයි. එබැවින් මේ සියුම් ධර්මය ඔබ මනාකොට සමාදන් වන්න සියුම් ධර්මය. සූක්ෂම ධර්මය අතහැරීම අත්හරින අතහැරීම දැකීම අත්හරින දැකීම විඳීම අත්හරින විඳීම පැවැත්ම අත්හරින පැවැත්ම වේදනාකාරීත්වයන් නැති බවම සැපයයි. නිවන් දකින කෙනෙකුට හදවතේ තිබෙන්නේ නත්ති සුඛයයි. මානයෙන් බලයෙන් ධනයෙන් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩුණු කෙනෙකුට ඇත්තේ අත්ති සුඛයයි. නිවන් දකින කෙනෙකුට හදවතේ තිබෙන්නේ නත්ති සුඛයයි. එනිසා භික්ෂුවට පවතින සැපය නත්ති සුඛයයි යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තමන්ගේ මනස ස්වභාවික නම් කලබල නොවන්නේ. එය ගලා යන දියල්ලක් වාගේ ගඟක් වාගේ නම් ඒ මනසේ සොඳුරු බව නිරායාසය. මනස ගලා යන දියලක් වාගේ, හමා යන සුළඟක් වාගේ, පාව යන වලාකුළක් වාගේ ස්වභාවිකව මනස නිවමින්, ශරීරය නිවමින් තමගේ ආශ්වාස ප්‍රාශ්වාසය මනාකොට ස්වභාවිකව කෙසෙන හදවත කිසිවකට අවධානය යොමු කොට හඳුනා ගැනීම නිවන් මඟ වඩන කෙනෙකුගේ ලක්ෂණය නොවේ. අවධානය යොමු කොට හඳුනා ගැනීම නිවන් මඟ වඩන කෙනෙකුගේ ලක්ෂණය නොවේ. ඒ අවධාරණාත්මකව ධර්ම ඥානයේ තියෙන ස්වභාවිකව දැනෙන දෙය යනු අවධානය යොමු කොට හඳුනා ගැනීම නොව ධර්මය මනාකොට අවදි කරගෙන ඒ ධර්ම මාර්ගය තුළ වැඩෙන්න. සිත දිහා බලා සිටින්න ඔබ පටන් ගත්තොත් ඔබට සිතුවිලි පෙනේවි. රූප දිහා බලන පටන් ගත්තොත් රූප පෙනේවි. ශබ්ද පිළිබඳව අවධානය යොමු කරන්න ගියොත් ඔබට සියුම් ශබ්ද පවා ඇසෙන්න පටන් ගනීවි. ශරීර ස්පර්ශයන් ගැන අවධානය යොමු කරන්න ගියොත් ඔබට ශරීර ස්පර්ශයන් දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ අවධානය යොමු කළ යුත්තේ උතුම් වූ ධර්මයේ වෙනුයි. ධර්මය යන ඉන්ද්‍රිය ගෝචර ධර්ම නොවේ. ඉන්ද්‍රිය ගෝචර නොවු ලෝකෝත්තර ධර්මය. ධර්මය යනු අතීත අනාගත වර්තමානයේ පිහිටන දෙයක් නොවේ. අකාලික වූ ධර්මය. ධර්මය යනු සංකල්පයයි සාන්දිට්ඨිකයි. ධර්මය යනු වින්දනයක් නොවේ. අවේතීත සෝයයි. අවේතීත සෝයයි ඔබේ අවධානය, ඔබේ බැල, ඔබේ දැක්ම, ඔබේ පැවැත්ම ඒ දෙසට යොමු කරගත් විට අන් සියල්ල නොපෙනී ඔබට ධර්මය පමණක් ආස්වාදනීය, සුවදායි, සැනසිලිදායි තත්ත්වයක් ඇති කරන ආස්වාදනීය යනු අවේදීති ආස්වාදනය. වේදනාවෙන් තොර වූ ආස්වාදනය, පුජ්‍යලත්වයෙන් තොර වූ සැහැල්ලුව, පුජ්‍යලත්වයෙන් තොර වූ දහම, පුජ්‍යලත්වයෙන් තොර වූ පැවැත්ම. එහි කරවන්නේක් නැත. කරවන්නේක් නැති තැන කෙරෙන දෙයක් ගැන කතා කිරීම අනවශ්‍යයි. කරන්නේ කරවන්නේ එහි නැත. එහෙමනම් කෙරෙන දෙයක් ගැන කතා කිරීම අවශ්‍යයි. එය සත්‍ය කිම නැත. පුජ්‍යලත්වයේ මතින් ගමන කිරීමට පුරුදු මනස හුරු කරවන්න. පුජ්‍යලත්වය නිහි කිරීමෙන් වෙනස්ම වෙනස් පැත්තකට ඔබේ ගමන් මඟ හරවන්න. ඔබේ පරණ පුරුද්දට නිවන් මඟ පුජ්‍යලත්වයේ ගමන් කිරීමට උත්සාහ දරාවි. ඒත් ඔබ තේරුම් ගන්න නිවන් මඟ යනු පුජ්‍යලත්වයෙන් ගමන් කරන ගමන් මඟක් නොවේ. පුජ්‍යලත්වය අතහැර මෙතෙක් ගමන් කරන ගමන් මඟ වෙනස් කොට ඒ පුජ්‍යලත්වය අතහැර නිදහස් කොට මමත්වය අතහැර නිදහස් කොට ස්වභාවිකත්වයට පත් කරගත් ඥානේ ස්වභාවිකත්වයට පත් කරගත් සිතින් ස්වභාවිකත්වයට පත් කරගත් ජීවිතේ ගලා යෑම පාව යෑම පමණයි නිවන් මඟ ගමන් මඟ. එම් කලබල නොවී සංසුන් සියුම් ධර්මයක් ඔබේ මනසේ ඔබ කෙසේ හෝ ඒ සමබරතාවය ඒ ඉලක්කය ඒ සංසුන්කව ඒ මනස්කාන්ත වූ සැපදායි සුවදායි ඒතං සන්තං ඒතං පනීතං යදිදං සම් සංඛාර සමතං සියලු සංස්කාරකයන්ගේ මිදුණු හිසිත සාන්තයි ප්‍රණීතයි සුවදායි කලබලයක් නැහැ බොහොම සංසුන් ඒ සමබර මනස ඔබ තුළ ඇති කරගන්න. මනාකොට ධර්මඥානය මෙහෙයවන ධර්මඥානයන්ට යනු ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද මනාකොට අවබෝධයෙන් දේශනා කරන ලද ධර්මයයි. සංකල්ප ධර්මය නොවේ ප්‍රත්‍යක්ෂ ධර්මයයි. ඒ ප්‍රත්‍යක්ෂ ධර්මයේ ඥානය මනාකොට ඇති කරගන්න ලෝකීය ඥානයේ වෙනුවට ලෝකෝත්තර ඥානයේ ධර්මය ඔබගේ ඥානය සිත කරගන්න. කරන්නට කිසිවක් නැත. නොකර සිටින්නට අනක් නැත. කරන්නට කිසිවක් නැත. නොකර සිටින්නට අනක් නැත. ඔබ මොනම හෝ ආකාරයකින් සංඥාවක් ලබා දුන්නොත් ඔබගේ සංඥාව වෙහෙසට පත්වනවා ඇත. එනිසා කුමන හෝ ආකාරයකින් සංඥා නොදෙන සංඥා නිරෝධයෙන් උපදින ස්වභාවිකත්වයට ඉඩ පාදා ගන්න. ඒක බොහොම හෙමින් පුරුදුවන්න සංසෝම පුරුදුවන්න. කම්බියක ඇවිදිනවට වැඩියේ හොඳ සමබරතාවයක් ඇති කරගන්න. රත්තුණු තෙල් ඡාචියක් අරගෙන යන මිනිසෙකුට වඩා වැඩියෙන් සැනකිලිමත් වන්න. අරමුණු වල වේදනා විඳිනා වෙනුවට ධර්මයේ වේදනාව ධර්මයේ තුල ඇති ඒ අවේදිත සෝය තමන් දරා ගන්න නිද දරා ගන්න ඒ සෝය තමගේ සැපය කර ගන්න මහන්සි වෙනවා. මේ ලෝකයේ තියෙන සොඳුරු මිහිරි මනස්කාන්තෝ ප්‍රසන්නෝ නැවත පෙරලා දුක නොලැබෙන්නා වූ එකම ආස්වාදනීය ධර්මය අවේදිත ධර්මය නිර්වාණ ධර්මයයි. ලෝකයේ තියෙන ඉහළම ආස්වාදය පිවිතුරුම ආස්වාදය ඇත්තේ නිර්වාණ ධර්මයේ. ඒ ආස්වාදය ලබන්න, ඒ මිහිර ලබන්න, ඒහි සුවය ලබන්න, ඒ ඔබගේ නිවහන, ඒ ඔබගේ දායාදය, ඒ ඔබගේ කැමැත්ත, ඒ ඔබගේ ආත්මය, ඒ ඔබගේ රාජ්‍යය, ඒ ඔබගේ ලෝකය, ඒ ඔබගේ රට. ධර්ම මාර්ගෙහි ගමන් කිරීමේ ධර්ම සංඥාව උපදවා ගත්ත කෙනෙක් එයාගේ ගමන් මඟ මේ වගේ. දැන් බලන්න අපි මේ වැඩසටහන අවසන් වුණාම අපි සංඥාවක් ගන්නවා අපි යන්න ඕන ස්ථානය පිළිබඳව. නිවස වෙන්න පුළුවන්, වැඩ කරන ස්ථානය කාර්යාලය වෙන්න පුළුවන්. අපි ඒක අරමුණයි ලබා ගන්න. ඒ අරමුණින් තමයි වාහනේ පණ ගන්වන්නේ. ඒ අරමුණේ ඊළඟට ඒ යන ගමම් මගේ අපිට පාරේ බලවත් වංගු කඳු පල්ලම් අහුවෙනවා. අපි ඒව ගැන වැඩි කිසිම දෙයක් නැතුව ඒ සියලු දේවල් වලට වඩා වටිනා අරමුණක් මගේ හිසේ තියෙනවා. මොකද්ද? මා යා යුතු ස්ථානය. අරම කිසිවක් සලකන්නේ නැහැ. එතනට මම කෙසේ හෝ යම් ගමන් කරන්න උත්සාහ කරන්නේ. ඊළඟට බොහෝ වාහන, මිනිස්සු අපිට මුණ ගැහෙනවා. නමුත් ඒ කිසිවක් ඒ සවධානය යොමු කරන්නේ නැහැ. ඒවා දුටුවා දුටුවා විතරයි ඒවා අත්හැරලා දාලා තමන්ගේ අරමුණ කරා යදිනවා. ඊළඟට සමහර තැන්වල වාහන පෝලිම් තියෙනවා අපිට යන්න බැරි තැන්. තදබදයන් වැඩි තැන් හසු වුණාම අපි කල්පනා කරලා බලලා ඒත් අපේ අර අරමුණුමයි තියෙන්නේ. ඒ පාරෙන් අපිට යන්න නොහැකි බවක් වගේ පේනවනේ. අපි මොකද කරන්නේ? වාහනේ හරවලා අරගෙන අතුරු පාරකේ වෙනත් පාරකේ යන්න පුළුවන්ද කියලා බලන ඒත් අර අරමුණට එයා ඇදීගෙන යන්න කල්පනා කරනවා. කෙසේ හෝ තමන්ගේ අරමුණ තුලම තමයි අරමුණ ඉෂ්ට වෙන තුරුම වාහනේ ගිහිල්ලා නතර කරන තුරුම තමා රැඳී සිටින්නේ. ඒ වගේ තමයි. ඊවන් ආරමුණ ගත්තට පස්සේ එයාට සිතුවිලි එනවා, කැස්ස දැනෙනවා, ශබ්ද ඇහෙනවා, ඇඟේ පැතේ අපහසුතාව දැනෙනවා, නොයිකුත් නොයිකුත් තැන් සිතුවිලි ඇවිල්ලා තමන්ගේ වෙන වෙන ආරමුණු ඇවිල්ලා පවතින උත්සාහ කරනවා. ඒව හරියට අර ගමම් මගේ යද්දී අපිට මුණ ගැහුණු වළවන් වංගු කඳු පල්ලම් වාහන මේ මිනිස්සු ඒ වගේම බාධක ඒවා තුලින් අපි හැරිලා නැවත අපේ ඉලක්කය කරා ගමන් කිරීම වෙනි ආසමාක. ඒ බලන්න අරමුණක් ඇති කෙනෙක් අරව දිහා බලන්නේ නැහැ. හොඳයි එළියට බහින රස්තියාදුකාරයෙක්. රස්තියාදුකාරයෙක් කියන්නේ කාටද? අරමුණක් නැතුව එළියට බහින කෙනාට. එයාල කොහෙද යන්නේ? කිඳ බඳ මුකුවත් නැහැ රස්තියාදුකාරයෙක්. එයා පාරේ ඇවිදගෙන ගියා. කවුරු හරි හම්බුණාද වරු ගණන් කතා කරා. පාරේ හම්බෙන් ගියා මගදී මොන කඩේද නතර වෙන්න හිතුවේ ওই කඩේ ළඟ නතර වුණා. එක්ක දාන් ඇද්ද එහෙම නැත්නම් පත්තර බැලුවා. එහෙම නැත්නම් කතා කර කර හිටියා. ඊළඟට එහෙම නැත්නම් අනුන්ගේ දේවල් ගැන කතා කර කර ඉන්නවා. එහෙම නැත්නම් පාරේ යන මිනිස්සු ගැන වාහන ගැන බල බල හිටිනවා. ඇයි හේතුව? එයාට වැඩක් නැහැ අරමුණක් නැහැ. ඕකට කියන රහස්‍යතුකාරය. ඊළඟට මේ தත්වෙම අපේ මනසේ හටගත්තු මොකද මේ? ඒ தત્ත්වයේ රස්ත්‍යාදුකාරයේගේ தત્ත්වය අපේ මනසේ හටගත්තොත් මොකද වෙන්නේ? මනස තුල රස්ත්‍යාදුකාරයේ මං හිතන්නේ මේ බොහෝ දෙනා කඩපිනක රස්ත්‍යාදුකාරයේ නොවුනා. වැඩිපුරම මෙතන ඉඳගෙන ඒ අය කොහොම හරි වැඩිපුර හසු වෙනවා මනසේ රස්ත්‍යාදුකාරයා කියන தત્ත්වයට. එහෙම එකක් තියෙනවා. හැබැයි ඒක අපි දන්නේ නැතුව තමයි එතෙන්ට වැටෙන්නේ. මොකද අපි බාහිරෙන් අපි පුරුදු වුණා බාහිර රස්ත්‍යාදුකාරයෙක් වෙන්න නැතුව අරමුණක් ඇතුළු වැඩ කරන්න. හැබැයි අපි පුරුදු වෙන්නේ නැහැ මනස තුල රස්ත්‍යාදුකාරයෙක් නොවෙන්නේ. ධර්මයේ තුල ප්‍රගුණ වෙන කෙනෙක් තමයි ප්‍රගුණ වෙන කෙනෙක් තමයි මනස තුල රස්ත්‍යාදුකාරයෙක් නොවෙන්න වග බලාගන්නේ. දැන් අපිට පහළ වෙන හැම සිතුවිල්ලක්ම අපි අරගෙන ඒ වයි හොඳ නරක ප්‍රභේද ප්‍රශ්න විසඳන්න ගියෝ හරියට ඒක අර පාරේ යන හැම වාහනයක්ම නතර කරලා ඔයා කොහෙද යන්නේ කියලා අහනවා. එහෙම නැත්නම් වාද දෙන ප්‍රශ්න මොනවද කියලා අහනවා. එහෙමත් නැත්නම් යන යන වාහනේ ගැන ඒකේ තියෙන සුභ අසුභ තත්ත්වයන් ගැන කතා කර කර ඉන්න රස්තිය අභිභාරයක් වගේ. ඒ වරත්ත යලේන හැම මිනිස්සෙකගේම ඇඳුම පැනඳුම ක්‍රියාවන් දිහා බලබල ඉන්න මිනිස්සෙක් වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මනස තුල පවතින රස්ත්‍යාදුකාරකමින් නිදහස් වෙන එක තමයි නිවන් මඟ ප්‍රකට කර ගැනීම කියලා කියන්නේ. ප්‍රගුණ කර ගැනීම කියලා කියන්නේ. ඉතින් ඕක රහතන් වහන්සේ කෙනෙක් වෙනකම්ම ওই රස්ත්‍යාදුකාරකම තියෙනවා. ඒක අවම කරගන්නවා පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන මේ මාර්ග ඵලයන් වලදී සංයෝජන අඩු කරගන්න. ඵලවල තියෙන්නේ අතහැරීමක් මිස ලබා ගැනීමක් නැත. සමහර කියන සෝහාන් මාර්ග ඵලය මම ලැබුවා කියලා කියනවා. එහෙමනේ කියන්නේ නැහැ. මා දේශනා කරන ධර්ම ඒක වෙනස්. සෝහාන් මාර්ගඵල අතහැරියා. සකදාගාමි මාර්ගඵල අතහැරියා. අනාගාමි මාර්ගඵල අතහැරියා. අරිහත් මාර්ගඵල අතහැරියා. ඒක තමයි ලෝතර බුදුරජාණන් වහන්සේගෙන් ලැබි. මොකද හැවිද්දාට ඇත්තේ නත්ති සුඛයයි. ගිහියාට ඇත්තේ අත්ති සුඛයයි. අතහැරීම තුල ඵලය. අතහැරීම තුලින් ඇතිවන උසස් තත්ත්වය මිස ලබා ගැනීමෙන් තමන් ඇති කරගන්න උද්දච්චකම මාන්නය අවිද්‍යාවක් එහි නැත. එනිසා පුතජ්ජනකම අත්හරින්න. සෝහාන් බව අත්හරින්න. සකදාගාමී බවත් අත්හරින්න. අනාගාමී බවත් අත්හරින්න. හරහත් බවත් පුළුවන් නම් අත්හරින්න. එතකොට අපිට මුකුත්ම නැති වෙනවානේ. දැන් ගිය සැරේ අපේ පින්වත් අම්ම කෙනෙක් අහලා දෙන්න, හාමුදුරු කියන්නේ ඔය ඔක්කොම අත්හරින්න කියලා නේද කියලා අහලා දෙනවා. තමක දුවගේ. ඔව් ඔව් අම්මා කිව්වා. එතකොට අම්මා කියනවලු එතකොට මුකුත් නැති වෙනවානේ. නේද? එතකොට මුකුත් නැති වෙනවා. මොකවත් නැති වෙන එක තමයි සැපය. සුවය. මොනවද නැත්තේ? පංච උපාදානස්කන්ධය නැහැ. එපමණයි. මායයා සමග වාසයක් නැහැ. පංච උපාදානස්කන්ධය නේද? මායයා. මායයා මායයා කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් තමයි සියලු මායෝ උපදින්නේ. ඒ මාරයට දුවරු සහ පුත්‍රවරුත් ඕන හදන්න පුළුවන්. මොකද විවිධ මනසෙන් උපදින්නේ පුත්‍රවරුත් ඉන්නව අර මාන පුත්‍රවරු තාවනේ දුනුහි අරගෙන නේද පුත්‍රවරුත් ඉන්නව දියණවරුත් ඉන්නව. ඒ පංච උපාදානස්කන්ධයෙන් තමයි සියලු මාරය එතන උපදිනු. මාරයට ඊළඟ පස්සේ දුවරු පුත්‍රවරු උපදිනු. ඔබ බුදුහාමුදුරුවන්ගේ සරණ යනවද? මාරයාගේ සරණ යනවද? ඔබ මමත්වයේ මුල් කරගත්ත කෙනෙක් නම් ඔබ මාරයා සරණ යන කෙනෙක්. ඔබ මමත්වයේ දුරු කරන කෙනෙක් නම් ඔබ බුදුහාමුදුරුවන්ගේ සරණ යන කෙනෙක්. මමත්වය යනු ඇලීමයි. දැන් මමත්වය කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ මමත්වය මමත්වය කියන මොකන්ද ඔය මමත්වය කියන්නේ කියලා විමසනවා නම් එයාට දෙන්න තියෙන්නේ මමත්වය යනු ඇලීමයි. මමත්වය යනු ගැටීමයි කියන අවශ්‍ය වෙන්නේ නැහැ. මම ගැටීම යනු ඇලීමයි. ඔබට ඒක තේරෙනවද? ගැටීම යනු ඇලීමක්මයි. තරහකාරයට දෙකක් කියන්න. ගේට්ටු ඉස්සරහට යනවද නැද්ද තරහකාරයාගේ? යන්න වෙනවද? ඔබට බොහෝම හිතමිත්‍ර ලෙන්ගතු කෙනාව මුණ ගැහෙන්න එයාගේ ගේට්ටු ඉස්සරහට යනවද නැද්ද? යන්න වෙනවද? එහෙමනම් ඔබ ඒක ඒ දෙකේදීම කරලා තියෙන්නේ කුමක්ද? ඒ අදාළ කෙනාගේ ගේට්ටු ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ගැටීම යනුද ඇලීමයි, සංහාවයි. අහන්න එපා අපි මොකන්ද කරන්න ඕන කියලා. කරන්න ඕන ටික තමයි සමස්ත දේශනේ තුල කියවෙන්නේ. දේශනා වෙන්නේ කරන්න ඕන කාරණා ටික. ඒකීය සංඥාවකින්, අදහසකින්, සංකල්පයකින් යමක් දෙස බලන්නට පුරුදු වන්නට එපා. ඒක පැතුරුණු ධමයක්. සංසාරික පුරුද්දත් මේ මනුෂ්‍ය ආත්මයේ තියෙන පුරුදු අත්හරින එක තමයි නිවීමට මඟ. බුදුදහමෙහි කියවෙන අතහැරීම ප්‍රතික්ෂේපය නොව, අපේ බෞද්ධ සමාජයේ වැරදිච්ච තැන තමයි ප්‍රතික්ෂේපයක් තමයි ඔවුන් කරන්නේ අතහැරීම කියලා. එතන ලොකු වරදක් සිද්ධ වුණා. ඒ වරද නිසා ධර්මයේ තමන්ට ලබන්න තියෙන ප්‍රයෝජනය නැතුව ගියා. අතහැරීම යන ප්‍රතික්ෂේපය නෝ. දැන් මම අසන්නම් ඔබගෙන්, ඔබ දැන් ඔබ නිවසට යනකම් ඔබට මුණ ගැහෙන වාහන, මිනිස්සු, වංගු, වලවල් ඔබ ප්‍රතික්ෂේප කරගෙන ගියාද? ඔබ පාරේ යන මිනිස්සු ප්‍රතික්ෂේප කර කර දෙන්නේ, පාරේ යන වාහන ප්‍රතික්ෂේප කර කර දෙන්නේ නෑ. එහෙම ප්‍රතික්ෂේප කර කර නෙමෙයි. ප්‍රතික්ෂේපය කියන්නේ ගැටීමක්, හේතු දක්වා අතහැරීමකදී කියනවා ප්‍රතික්ෂේපය කියලා. ඉතින් අපිට යම් යම් අතහැරීම් උගන්වන්නේ අපේ හාමුදුරුවරු, සමහර වෙලට ගිහි පින්වතුන් ප්‍රතික්ෂේපය අත්හරින්න. ඒක ලොකු වරදක්, අනවබෝධයෙන් සිදු වුණු ලොකු වරදක්. හේතු නොදක්වා අතහැරීම බුදුහාමුදුරනේ අතහැරීම ක්‍රමවේද. කෙනෙක් හඳුනගන්නේ කොහොමයි අපේ ශරීරයේ මේ දෙතිස් කුණපයන් තියෙනවා කියලා? කුණප කියන්නේ කොටස් 32ක් තියෙනවා කියලා ඕනම කෙනෙක් හඳුනගන්න එක පොඩි කාලේ මේක පාසල් වේදීක හොඳයි. ශරීරයේ කොටස් දෙක ඕක දිහා පිළිකුල් සහගතව බලන්න උවමනාවක්නේ. කොටස් 32ක් තියෙනවා, ඒක හරියට දැනගන්න. 32 නෙමෙයි, තවත් දේවල් හොයාගත්තාම වෛද්‍ය විද්‍යාවෙන් තවත් 10000 ගණනක් තියෙනවා. ශරීරයේ ප්‍රභේද කොටස්. දැන් මේ දහම හකුලවා බලන විට ඔබට මේ මොහොතේ මම විශ්වාස කරනවා ධර්මය දැනෙනවා ඇති කියලා. ස්වාමීන් වහන්සේ මෙතෙක් මේ වෙලාවේ කතා කරපු ටික පැයකට වැඩි කාලයක් හකුලවා බලන්න, එකට එක මිටට ගන්න, ඒක හරියට අර පොල් කිරි මිරිකනවා වගේ හයියෙන් අරගෙන ඒ ටික මිරිකලා බලන්න. පත අට එකට දා සිඳිනවා වගේ හොඳට ඒක තම්බලා තමන්ගේ ඥානෙන් එහි සාරය අරගෙන බලන්න මොකද්ද ඉතුරු වෙන්නේ කියලා. ඒ අමා විය, ඒ අමා ගඟ, ඒ අමා ජල බිඳු ඔබේ සිත තුළ වැහෙනවා. බලන්න ඔබ මේ පැයකට වැඩි කාලයක් දේශනා කරපු ධර්මය හපුලවා බලන්න. ඒ පරේෂණේ මේ මොහොතේම කරන්න. පරස්පර විරෝධීකම් තියෙනවද? නොගැලපීම් තියෙනවද? වරදවා වටහා ගැනීමක් ඇරෙන්නට කිසිදු තැනක පරස්පර විරෝධීතාවයක් නැත. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අරමුණු නැතුව සිටීම නොව අරමුණු අතර සාමයෙන් වෙසීම. රූප නැතුව සිටීම නොව රූප අතර සාමයෙන් වෙසීම. ශබ්ද නැතුව ඉන්න එක නෙමෙයි ශබ්ද අතර සාමයෙන් වෙසීම. සිව්පස්ය වගේ දේවල් ඇඳුම් පැළඳුම් යාන වාහන නැතුව සිටීම නෙමෙයි ඒවා තුල සාමයෙන් වෙසීම. අන්දන්නේ මම මේ වචනේ යොදාගත්ත සාමයෙන් විසීම කියලා. ඇලීම් ගැටීම් තියෙන තැන සාමය නැහැ කියන එකනේ නේද? ඒක ඒ තුන සාමයෙන් විසීම. දැන් බලන්න නිගන්තය තෝරගත්තේ ඔක වෙන පැත්තක්. අපිට සාමයෙන් විසන්න බැරි මේ රූප නිසා. යෝගිවරුත් බාරගත්තේ වෙනත් භාවනාවල් වඩන අය රූප නිසා අපිට සාමයෙන් වෙසෙන්න බෑ. ඒ නිසා රූප අයින් කරන්න ඕනේ. රූප පේන්නවත් බෑ කියලා. ඒ නිසා නාරිලතා මල් පිපෙන කාලෙට ඒ පළාත අත්හැරලා යනවා. ඒකට හේතුව නාරිලතා මල් දැක්කාම හිතේ කෙලෙස් උපදිනවා කියලා රූප අත්හරිනවා කියලා. බුදු සජානන් වහන්සේ සෝවාගන්වා මේ රූප අතර සාමයෙන් විසීම. ශබ්ද අතර ඇලුම් බැලුම් චෝදනා නින්දා අපහාස අතර සාමයෙන් විසීම. ඒ වගේම මේ සමස්ත සිව්පස්සේ තුලම පින්නතුන්ටත් තියෙනවනේ නේද? සිව්පස්සේ කියන එක පින්නතුන්ටත් අවශ්‍යයි. ඉතින් ඒ සිව්පස්සේ තුල යෝ චීවර කියන එකෙන් අදහස් කරන්නේ ඒ වචනෙන් අදහස් කර ඇඳුම කියන එක. අපි සිවුරට චීවරය කියන එක විතර පාවිච්චි කළා. සියලුම ඇඳුම් වලට කියන්නේ චීවර කියලා. දාරු චීවර කියලා කියන්නේ නේද? දර ඇඳුම කියන එක. අර චීරියනේ චීවර. දාරු චීවර. මොනසේ අතර සාමයෙන් විසීම. සාමයෙන් විසීම. එතකොට කෙනෙක් වරදවල ගත්තොත් ඒ ආමර රූප පේන්නේ නැහැ. වස්තු සම්පත් පේන්නේ නැහැ. දල් සම්පත් පේන්නේ නැහැ. උඩින් වාඩි වෙන්න හොඳ නැහැ. ගුටු වල වාඩි වෙන්න හොඳ නැහැ. බිම වාඩි වෙන්න ඕන. අතේ සල්ලි තියෙන්න බෑ. ඈ කාර් වාහන තියෙන්න බෑ. ගෙවල් දොරවල් තියෙන්න බෑ. එහෙම කියලා හිතුවොත් මේක ලොකු වරදක්. එහෙම වුණොත් අපි යන නිගන්ත ආගමට යන්න පටන් ගන්නවා. අවසානයේ ඇඟේ ඇඳුමක් තිබ්බහම මේකෙන් ලස්සන එහෙ මෙහෙ පේනවා කියලා එකක් පන්නයි. දැනට මම හිතන්නේ ඒකෙන් ටිකක් සමහර අය කරනවානේ කරාබුදේක පන්නලා මේ වෙන්නේ කරාබුදේක අත්හරින්න උත්සාහ කරනවා. සමහරවල් කරාබුදේක පන්නගෙන මේ බෑග් එකේ දාගෙන තියාගෙන ඒක ඒ අත්හැරියාගෙන ඒ අපිට වැරදිච්ච තැන. මොකද මහල්ගේ පළඳනාව පළඳයාගෙන විසාකා මහ උපාසකයයි ලබනහම විදිපත් නැන්නේ. ටිකක් බර වැඩි හින්දා ගලවල පැත්තකින් දිනනවා. නැත්නම් උක දාගෙනම යහන්නේ. බලියක් එහෙව් ශාසන ඉතිහාසයක් තියෙන අපි මේ කරාබ් දෙකේ ඉඳලා ප්‍රශ්හදා ගන්නවා. ඈ ඇඳුමේ ඉඳලා ප්‍රශ්හදා. මේක ඇඳුමේ ප්‍රශ්නයක් නෙමේ කරාබ් දෙකේ ප්‍රශ්නයක් නෙමේ වස්තු දේපලවල යාන වාහනේ ප්‍රශ්නයක් නෙමේ. මේක තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. ඒක හදා ගන්නවා මිස කරාබ් වන්නල වැඩ හදා ගන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි මම බුද්ධිමත් පිරිසක් හැටියට අනාගතයේ මිනිස්සු හැටියට සියලු දෙනාම කටයුතු කරන්න කල්පනා කරනවා. මේක මේ එක එක අය බලාපොරොත්තු වෙන බෞද්ධ න්‍යායෙන් බලන්න, මේක මුස්ලිම් න්‍යායෙන් බලන්න, මේක ක්‍රිස්තියානි න්‍යායෙන් බලන්න, මේක හින්දු න්‍යායෙන් බලන්න. අපි සියලු දෙනා මිනිස්සු හැටියට මේ සියවස තුල අධ්‍යාත්මික සියවසක් නම් අපි බැලිය යුතුයි සත්‍ය න්‍යායෙන්. සත්‍ය anu සිලු දරාට පොදු දෙයක්. ඉතින් මිනිස්සු වෙන වෙනම න්‍යායන් වලින් බලනවා නම් ඒ මිනිස්යන්ගේ ලොකු දෝෂයක් තියෙනවා. මේ අපි මේ බෞද්ධ පිරිස වුණත් වෙන වෙනම න්‍යායන් වල බලන එක ලොකු දෝෂයක් තියෙනවා. ස්වභාවිකත්වය අනුව එක හා සමානයි. ස්වභාවිකත්වය එක හා සමානයි. හුස්ම ගන්නවා, වාතය අවශ්‍යයි, ඔක්සිජන් අවශ්‍යයි, රුධිරයක වගේ තියෙනවා, අස්ථියක වගේ තියෙනවා, මස්නහර ස්නායු වැඩ කරන එක වගේ, ඉන්ද්‍රියන් එක වගේ තියෙනවා. එතන ඇයි අපි වෙනස් න්‍යායන් වල ඉන්නේ? ඒ තමයි අපි වැරද්ද. ඒ වැරද්ද අපි හදාගන්න. මේ සාසන ධර්මය අවබෝධ කරගන්න විට මේ ලෝකේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් නැත. එක්කෙනෙක් සිටියොත් දෙන්නෙක් නිර්මාණය වනවාද නැත්ද? මේ සරල බුද්ධියකින් තමන්ට තේරුම් ගන්න පුළුවන් කාරණය. එක්කෙනෙක් පහළ වෙන තැන දෙන්නෙක් නිර්මාණය වෙනවා. එක්කෙනෙක් නොසිටින තැන දෙදෙනෙක් නිර්මාණය වන්නේ නැත. ඔබේ අධ්‍යාත්මය තුල ඔබ එක්කෙනෙක් නොවනවා නම් එහෙම නැත්තම් මම මමත්වය සක්කාය දිට්ඨිය කියලා මොන වචනයකින් කතා කළත් ඒ මම කියන පුජ්‍යල නිර්මාණයේ ඇති වෙන තැන ද්විත්වය පහළ වෙනවා. ද්විත්වය සමග සටන් කරලා ඒකීය ධර්මයේ රැක ගන්න බෑ. මමත්වය ඉතිරි කරගන්න අනිත් සියලු ධර්ම එක්ක සටන් වැදුනත් එයාට බෑ. මමත්වය නිසා ද්විත්වය හට ගන්නවා. පුජ්‍යලත්වයෙන් සෙවනැල්ල බිමට වැටෙනවා වගේ. යම්කිසි කූටු කෑල්ලක් හරි වේවා යමක් ඒකීය ධර්මයක් තියෙනවා නම් එහෙට සෙවනැල්ලක් හට ගන්නවද නැද්ද? සෙවනැල්ලක් හට ගන්නවා. ඒකයි සෝපය. අන්ධකාරයේදී සෙවනැල්ලක් නැති වුණාද ආලෝකය තුළ සෙවනැල්ලක් හට ගන්නවා. එහෙම නැත්නම් ද්විත්වයක් හටගන්නවා. එහෙමනම් අපිට මෙතන හොඳටම තේරුම් කරගන්න ඕනේ ඒකීයත්වයට පත්වීමෙන් සැනසීමක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒකීයත්වයේ ද්විත්වය ආරම්භ වෙනවා, පහළ වෙනවා. බලන්න ලෝතර බුදු කෙනෙකුට පින්නතුනේ ඒ රටේ යුද්ධ තිබුණා, භික්ෂූන් අතර ප්‍රශ්න තිබුණා, ශාසන නොයෙකුත් නොයෙකුත් තර්ජන ඝර්ෂණ ගැටුම් තිබුණා. ඒ හැම දෙයක් හමුවේම හුස්ම තමන්ගේ එකම ඉන්න මිත්‍රයා කරගෙන තමන්ගේ හුස්මත් එක්ක හදගැස්මත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නියුණු මනසක් බුදුහාමුදුරුවන්ට තිබුණා. ඒ කියන්නේ හුස්ම ගණන් කර කර හිටියේ නෑ, බල බල හිටියේ නෑ. ඒක හරියට ඇඟේ වදින සුළඟ වාගේ තමන් ආස්වාස ප්‍රාස්වාස කර ගන්න එක දිහා බලන්නෙත් මේ බාහිරින් වදින සුළඟ තියෙනවනේ ඇඟට නේද? ඒකෙත් ඇති වෙන්නේ මොකද්ද? සංවේදීතාවයනේ, දැනීමනේ ඇති වෙන්නේ. නමුත් ඒක අපි අවධානය යොමු කර කර මේක කරන ස්වභාවයක් නෑ. ඒක ඇඟේ වදිනවා අපිට දැනෙනවා එච්චරයි. ඒ හා සමානමයි ආස්වාස ප්‍රාස්වාසය. ඒක උනන්දු යොමු කර කර උනන්දු යොමු කර කර ඉලක්කම් ගණන් කර කර කරන වැඩේ තිබෙන හින්දෝ බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ ඒ ඒ ස්වභාවයන් ඒ ඒ විදියට දැනෙන ස්වභාවයක් හට ගන්නවා කියන එක පමණයි. එහෙම නැතුව ඒව අල්ල ගන්න ඕන කියන එකක් අදහස් වෙන්නේ නැහැ. ඒවා අත්හැරීම. මොකද හේතුය ආස්වාස ප්‍රාස්වාස වගේ දේවලු අරගෙන මේක විග්‍රහ කරන්න උත්සාහ කළේ ඒ කාලේ හරි ජනප්‍රිය තිබිච්ච භාවනාවල්නේ. ඉතින් මේ ධර්මයේ කියන එක පින්නතුනේ වඩුමඩුවට ගියාම වඩුමඩුවෙන් පැහැදිලි කරන්න පුළුවන්. එතකොට තීර්ථක යෝගී ඉන්න පිරිසක් පැනට ගියාම ඒගොල්ලන්ට ඒ භාවනා වාස්යෙන් මේ ධර්මයේ පුබුදවන්න පුළුවන්. කුඹුරක් කරන තැනට ගියාම කුඹුරාස්යෙන් මේ ධර්මයේ පුබුදවන්න පුළුවන්. අඩුම තරමේ පාරේ දුවගෙන යන මිනිස්සෙකුට දුවගෙන යන ක්‍රියාව තුල ධර්මයේ පුබුදවන්න පුළුවන්. අර අඟුලි මර දුවගෙන යන කෙනානේ. ඔබ නතර වෙන්න මම නතර වෙලා ආයේ. එහෙම පුබුදවන්න පුළුවන්කමක් තියෙනවා. නේද? බල මිනිහක් අරගෙන යන කෙනෙක් තමන්ගේ දරුවා පෙරලා අරගෙන යන තැනැත්තියට එයාට කියන්න පුළුවන් ඒ දරුවා මරණයත් එක්ක මේ ධර්මයේ පුබුදවන්න පුළුවන්. රෙදි කෑල්ලක් කිලිටි වෙන තැන ඒ තුලින් ධර්මයේ පුබුදවන්න පුළුවන්. මලක් පරවෙන දේ තුල ධර්මයේ පුබුදවන්න පුළුවන්. එහෙමනම් අපිට ධර්මයේ පුබුදවා ගන්න බැරි තැනක් නැහැ මේ ලෝකේ. මේ විදුලි පංකාවකින් ධර්මයේ පුබුදවන්න පුළුවන්. ඉර උදාවීම සහ පැසෑම පසේ අපිට රාත්‍රියේ සහ දහවල අපිට අරගෙන ධර්මයේ පුබුදවා ගන්න පුළුවන්. ඒස පුජ්‍යලය කවදාවත් නිවන් දකින්නේ නැහැ. ස්ත්‍රිය කවදාවත් නිවන් දකින්නේ නැහැ. පිරිමියෙක් කවමදාකවත් නිවන් දකින්නේ නැහැ. ස්ත්‍රියක් නම් ඔබ ස්ත්‍රියක් නොවන්නේ කෙදිනකද? එදා ඔබට පුළුවන් වෙන ගති ලක්ෂණයකට නොමැති තියෙන ගති අත්හැරියොත් ඔබට පුළුවන් නිවීම දකින්න. ඉතින් දකින්නවා කියුවට මේ අපි දකින හා සමාන දැක්මක් නැන්නේ. දැකීම ඉක්මවා දැකීම. සාමාන්‍යයෙන් දැකීම කියන එක හඳුනගන්නේ මොකද? දැකීම තුල වර්ණ හඳුනගන්නවා. දැකීම තුල හැඩ හඳුනගන්නවා. දැකීම තුල සැප දුක හඳුන ගන්නවා. දැකීම තුල තව කොච්චර දේවල් අපි හඳුන ගන්නවද? ඒත් අපි හොඳම සරලම ආකාරයට හොඳටම දන්නවා නිවන තුල වර්ණ නැහැ. නිවන තුල හැඩ නැහැ. නිවන ඇති දිශාවක් නැහැ. නිවනේ ස්වરૂපය ලක්ෂණය ආදී වශයෙන් නැහැ. එහෙමනම් කොහොමද අපි අර දැකීමේ ක්‍රමවේදයෙන් දකින්නේ? එවන අපිට ඉතාම පැහැදිලි දැකීමේ ක්‍රමවේදයෙන් දකින්න බෑ. එතකොට මගෙන් අහන්න පුළුවන් මොකද්ද ඒකට එහෙනම් ගන්න ඕන අනුගමනය කරන්න ඕන ක්‍රමය කියලා. මේ දේශනාව පුරාම දේශනා කළේ එයයි. අනුගමනය කරන්න ඕන ක්‍රමවේදය. ඒක සුවිශේෂී ක්‍රමවේදයක්. පුදු සම්මත ක්‍රමවේදය නොවේ. ඒ නිසායි ඔබ විමසිල්ලෙන් අසන්න. විමසිල්ලෙන් අසන්න. විමසිල්ලෙන් අසන්න. පුජ්‍යලයාට පැවරෙන අඩක් නොවේ ධර්මය කියන්නේ. පුජ්‍යලත්වයේ මිහිල් කරගන්නට දේශනා කරන ධර්මය. දහම. මේ ලෝකෙන් අපිට ලැබෙන්නේ රස්සාවකින් වේවා, සමහරලාට සංස්කෘතියෙන් වේවා, ආගමෙන් වේවා අනක් ලැබෙන්නේ. ඔබ මෙහෙම කළ යුතුයි, ඔබ මෙහෙම විය යුතුයි කියලා. පුජ්‍යලත්වයේ විසින් මේ බාර ගන්නවා, පුජ්‍යලත්වයේ විසින් ක්‍රියා කරනවා. ඒක හොඳ හෝ නරක බවට පරිලෙන්න පුළුවන්. චේතනාව anu. චේතනාව anu කර්මයයි. කර්මය ඉක්මවීම සැනසීමයි. මානසික සුවයයි, සහනයයි, සතුටයි. චේතනාව තුළ හොඳ කළොත් හොඳ විපාක, නරක කළොත් නරක විපාක. හැබැයි නරක දෙයක් හරි කළොත් හොඳයි කියලා ඒත් එයාට ලැබෙන ඊට අනුරූප විපාක. හොඳ දෙයක් කළොත් නරකයි කියලා ඒත් එයාට ලැබෙන්නේ අනුරූප විපාක. හොඳයි නරකයි කියලා ගොනු කරනවට වැඩිය හොඳයි මම හිතන්නේ අනුරූප විපාක ලැබෙනවා කියලා තේරුම් ගත්තොත්. දැන් කෙනෙක් සතුන් මරනෝ ඒක හොඳයි කියලා. ඒක හොඳද නරකද කියලා බෙදන්නේ නැතුව එතනින් හොඳක් නරකක් කතා කරන්නෙම නැතුව අපිට හැකිනම් මේ සමාජයට තේරුම් කරලා දෙන්න හොඳක් නරකක් ඕනේ නැහැ. මේ ලෝකේ පවතින න්‍යායක් තියෙනවා. පුජ්‍යලත්වයේ තුල තියෙන පුජ්‍යල විඥානයේ කියන මනුෂ්‍යෙකුට අනුරූප විපාක ලැබෙනවා. අනුරූප විපාක ලැබෙනවා. ඒක තමයි සෝවා. කෙනෙකුට මඟ වැරද්දුවොත් තමන්ට මඟ වරදිනවා. කෙනෙක් රස්තිය ආදු කරෙව්වොත් හිතාමත තමන්ට රස්තිය ආදු වෙන්න වෙනවා. චේතනාව පිරිසුදු කරගෙන කරන ක්‍රියාවලයක අනුරූප විපාක ලැබෙනවා. ඒක තමයි සබහ. එහෙමනම් තමන් ලබන්න අකමැති දෙයක් තමන් කරන්න හොඳ නෑ අන් අයට. තමන් ලබන්න අකමැති දෙයක් තමන් කරන්න හොඳ නෑ ලෝකයට. තමන් ලබන්න කැමති දෙයක්මද කියලා අහලා බලන්න. තමන් ලබන්න කැමති දෙයක්ම තමන්ගේ ස්වාමියට, තමන්ගේ දැන් තමන් ප්‍රශංසා ලබන්න කැමතිනේ. එහෙම නැව මොකද කරන්න ඕන? අන් අය ප්‍රශංසා කරන්න. හැබැයි චාටුවට ප්‍රශංසා කරන්න එපා. ප්‍රශංසාවක් කරන්න දෙයක් නැති තැන ප්‍රශංසා කරන්න එපා. එතකොට ඒක වැටෙන්නේ කොයි ගැටේටද? ඒක වැටෙනව පහක් ගැටේට ඊළඟට. එතකොට ප්‍රශංසාව ලැබිය යුතු තැන, කළ යුතු තැන ප්‍රශංසාවකුයි. ඒත් අපි කරන්නේ අප්‍රශංසා කරන්නේත් එහෙමයි. එහෙම ප්‍රශංසා කරන්න ඕන දෙයකටත් අප්‍රශංසා කරන්න ගියොත් මන ධර්මයේ හරි සැලකිලිමත්ව භාවිතයට ගන්න ඕන. ඒ සැලකිල්ල තුල තමයි වර්තමානයේ පවතින්නේ, නව ලෝකයෙන් නිමවන්නේ සැලකිල්ල තුල. ධර්මය කියන්නේ ආලෝකයක්. ඉංග්‍රීසියෙන් කියන්නේ නේද enlightenment කියලා නෙමෙයි. ඒ අවසානයේ ආලෝකය. ඒ ආලෝකයට තමයි මේ ධර්ම මාර්ගයෙන් මේ සියලුම පින්නතුන්පත් වෙන්නේ. හැබැයි ඒ ආලෝකයේ තියෙනවා කලාමෙදිරි එළිය. ඒකටත් කියන්නේ light. පහන එළියට කියන්නේ ඒකටත් කියන්නේ light. ෆ්ලෑෂර් එක එළියට කියන්නේ ඒකටත් කියන්නේ light. හඳ එළියටත් කියන්නේ ඒකටත් කියන්නේ light. හිරු එළියටත් කියන්නේ ලයිට්. ඒ වෙන ආලෝකයේ වැඩි වෙන ස්වභාවය අනුව තමයි යාගේ අරියත්වයේ සහ මාර්ගඵල සහ ධර්ම මාර්ගයේ තීරණය වන්නේ. තමා තුළ මොනතරම් ආලෝකයක් පවතිනවද? තමා තුළ මොනතරම් ආලෝකයක් පවතිනවද? අල්ලා නොගැනීම අල්ලගන්න. අල්ලා නොගැනීම අල්ලගන්න බෑනේ නේද? අල්ලගත්තොත් ඒක අල්ලාන ගැනීමද? අල්ලා නොගැනීම අල්ල ගන්න. අපේ ධර්මයේ තියෙන අල්ලා ගැනීම ශ්‍රේෂ්ඨයි කියලා නෙමෙයි, අල්ලා නොගැනීම ශ්‍රේෂ්ඨයි. නේ. එතකොට මේක ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කිය කිය හිටියට අපි ශ්‍රේෂ්ඨ වෙනවද? එන්නේ දැන් සමහර අය ඉන්නේ නේ නාගමේ නේ, ඒ දෙයියු ශ්‍රේෂ්ඨයි කිය කෑ ගහන. දෙයියු ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. තමන් ශ්‍රේෂ්ඨ වේ යුතුයි. අන්ධ විශ්වාසවල මිනිස්සු මොන තරම් කොටු කරලා, පටු කරලා, අන්ධ කරලා මහා රුදුරු තත්වයකට මිනිස්සෝ ගැති කරලා මේ ලෝකයේ මහා පාපතර ව්‍යාපෘතිය තියෙනවා මේ ලෝකේ රිලිජන් කියලා. ඒවයි මිනිස්සු මහා දුක් වේදනා විඳලා මෙලවත් විනාශ කරගෙන පරලොවත් විනාශ කරගන්න. එවන් වූ ලෝකයටයි ලෝතුරා බුදු කෙනෙක් කලාතුරකින් බිහි වෙන්නේ. බිහි වෙලා ඒ ලෝතුරා බුදුහාමුදුරුවෝ මේ පාදන්නේ මේ ලෝකයට වෙච්ච අතරමං වීම. මිනිස්සුන්ගේ පිපාසයට ජලය මේ සොයලා දෙන්නේ බුදුහාමුදුරුවෝ. මිරිඟුව පස්සේ දුවනවා වතුර බොන්න. ඒ වතුර බොන්න මිරිඟුව පස්සේ දුවන මුවරැල්ල තමයි හරවන්නේ ගන්තෙරට බුදුහාමුදුරුවෝ. ඉතින් ජීවිතයේ මිරිඟුවක් කියලා තේරෙන්න ඕන ප්‍රඥාවට නුවණට. එවිටයි ගන්තෙරට හැරෙන්නේ. දැන් මේ භාවනා වැඩසටහනට සහභාගී වෙන පින්වතුන් මම විශ්වාස කරනවා අවබෝධයෙන්ම ජීවිතයේ මිරිඟුවක් කියලා තේරිලා පොඩ්ඩක් නතර වෙලා කල්පනා කරලා බලනවා ගන්තෙර කොහෙද තියෙන්නේ සැබවින්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ටිකක් දුරදිම දකින්න පුළුවන් ගුණයක් තියෙනවලු මේ ප්‍රඥාවන්තයට. එක්තරා යක්ෂ මිනිසෙක් ඇවිල්ලා කියනවා ඔබ රැගෙන යන ජලය, ආහාර, මේ වතුර විශාල ප්‍රමාණයක් ඔබ අරන් යනවා මේ කාන්තාරයෙන් ගමන් කරද්දී, මේ ඇයෝ අරන් යන්නේ? අර එහා ආහාර පාන ජලය ඕන තරම් තියෙනවා, මොකටද මේව ගෙනියන්නේ කියලා කියනවා. අර හි වහිනවා කියන හොගා ඈතට වැස්ස එනවා කියලා. ඉතින් ඒ වෙලාවේ කල්පනා කරලා බලනවලු වැස්ස එනවයි කියලා ඈත කියලා කිව්වහම මේ අහස දිහා බලනවලු. ඈතින් අහස කළු වෙලා තියෙනවද බලනවලු? නෑ. එහෙනම් මේ වහින්නේ. පොර වැස්සක් ඈතින් වහිනවන සීතල සුළං ඇඟේ වදිනවද කියලා බලනවලු. සීතල සුළං වදින ස්වභාවයකුත් නෑ. එහෙනම් එහි වැස්ස නෑ. විදුලි කොටන ශබ්දය අහසේ විදුලි අර ආලෝක ඉරි ආදී ආලෝක ස්වභාවයන් තියනවද කියලා බලන්න. ඒවත් නැහැ. එහෙනම් එහි වැස්ස නැහැ. අන්න එහෙම තේරුම් ගන්නලු තමන්ට යමක් මේ ලෝකේ යමක් කිව්වහම ටිකක් දුර ඈතින් බලන්නලු මේ ස්වභාව ලක්ෂණ ටික එකේ තියනවද කියලා. මේ නිවන් ධර්මයේ දේශනා කරද්දී උපන පොට නුවණ වෙහෙසවල බලන්න මේ ඈත මේ ලක්ෂණේ තියෙනවද බලන්න. නිරෝධ ලක්ෂණේ තියෙනවද? හාමුදුරු කියන ධම්මද තුල ඒ නිවීමේ ලක්ෂණේ කෙලවර තියෙනවද? ඒ ඔස්සේ තමන්ට හමායන සුලඟ සිසිල්ව තමන්ගේ ඇඟේ වදිනවද? අන්න එහෙමනම් ඒ ලක් ඒ ආකාරයේ දෙයක් ඔබට දැනෙනවා නම් තමයි ගමම් මග විශ්වාසෙන්න බලමක් කරන්න. හරියට නෞකාවත් වලට පාර කියන අර ආලෝක කුළුණු අයි කරලා තියෙනවා. තාමත් ඒව තියෙනවා. පැරණිම ක්‍රමවේදයක් තාමත් තියෙනවා. ඔහුට ආලෝක කුළුණක් නෙමෙයි පේන්නේ අහසේ වලාකුළු වලට වදින යම්කිසි ආලෝක ඡායාවක් තමයි පේන්නේ. ආලෝක කුළුණක් පේන්නේ නැහැ. ඒ සංඥාවෙන් ලබා ගන්නවා මෙන්න මේ ප්‍රදේශයෙන් තමයි මේ ආලෝකය පැමිණෙන්නේ කියලා. මේ ආලෝකයේ දෙසට ඇදී යනවා. ඒ වගේ මේ ආලෝක කුළුණක් වගේ ඉඳගෙන සාමින් වහන්සේ දේශනා කරපු බුදුජානක වහන්සේ දේශනා කරලා තියෙන ඒ ධර්මයේ දෙසට ඒ බුදුරජාණන් වහන්සේ සිටුවා තියෙන ඒ ආලෝක කුළුණට ඒ විහිදෙන ඒ ආලෝකය ඔස්සේ අපේට ලං වෙන්න ඕන. එවිට අපිට ගොඩබිම මොන වෙයි? ඔබට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙලා තියෙන ඕන මේ හිතේ නිදහස් වෙන්න ඕන කියලා. ප්‍රශ්න තියෙන්නේ බාහිරේ නෙමෙයි, ප්‍රශ්න තියෙන්නේ හිතේ කියලා තේරුම් ගන්න ඕන. හිතේ ප්‍රශ්න තියාගෙන මේ ගියොත් ඒ ප්‍රශ්නත් එක්ක ආයෙ උපදිනවා. ඒ ප්‍රශ්න වලට අනුරූපය අනුකූල තමාගේ හිත ගලව ගන්න පුළුවන්කම තියෙන තමාටමයි. ඒකට උපදේශයක් තමයි බුදුහාමුදුරුවෝ ලබා දෙන්නේ. තමන්ගේ හිත ගලවන්න වෛද්‍යවරයෙකුටවත් බෑ. ඒ වෛද්‍යවරු විසින් යම් යම් මානසික මට්ටම් හදන මනෝ වෛද්‍ය ක්‍රමයකට හරියනවද? එයා ඒක පවත් ගන්න මහන්සි වෙන්නේ නැත්නම් උපදෙස් පිළිපදින්නේ නැත්නම් ඒක ආයි යථා තත්ත්වයට ආයි අර ආපහු ඒ තත්ත්වයට ගොළුපත් වෙනවා. එහෙම කාටවත් එහෙම මනස හදීමේ 100%ක් හැකියාවක් නැහැ. පොඩි උදව්වක් විතරයි කරන්න පුළුවන්. තමන් තමයි තමන්ගේ මනස හදීමේ ප්‍රමුඛතාවය කරන්නේ. ඒ උදව්වක් දෙන්න බැහැ තමන් ඒ උදව්ව ගන්න කැමති වෙන්නේ නැත්තම්. ඒ පොඩි උදව්වක් දෙන්න බැහැ තමන් ඒක ගන්න කැමති වෙන්නේ නැත්තම්. වෙස්සන්තර රජ කෙනෙක් වෙන්න ඔබේ මනස තුළ ඔබේ හදවත තුළ කලාකරුවා අර රෙදි පිළිත් අතහැරලා අවසානයේ අර දිවි සමක් ඇඳගෙන නේද කැලෑ සතුන්ගේ හමක් ඇඳගෙන හිටියයි කියලා තමයි ඇඳලා තියෙන්නේ. ඒක අත්හැරියේ ඒක ඒ විදිහට පෙන්වුවේ මම හිතන්නේ ඇතුම් පැළඳුම් වලින් පවා ඉවත් වුණයි කියන එක. ඒක අද යුගයකට ගත්තොත් එහෙම මම හිතන විදිහට මේ ඇතුම් පැළඳුම් වලට වඩා මිලනේ දිවි සම. නමුත් ඒ අර්ථයෙන් නෙමෙයි ගන්න උවමනා කරන්නේ කිසිවකට නොයලුරු කියන එක. අර දිවි සම ගන්න මම දැන් ලක්ෂ ගණක් කොර ඒ වගේ ඇඳුමක් අතින් පොසත් කෙනෙක් හිට වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ අත්හැරීම. දැන් දොර කවුළු විවෘත කළා. සතර පැත්තෙන්ම දොර කවුළු මාලිගාවේ විවෘත කළා. ඔබත් සතර දෙසින්ම ඔබේ මාලිගාවේ දොර කවුළු විවෘත කරා. එයින් එන මිනිස්සුන්ට මේ පැත්තේ දොරෙන් යන්න පුළුවන්. මේ පැත්තේ දොරෙන් එන අයට මේ පැත්තේ දොරෙන් යන්න පුළුවන්. ඉස්සරහින් එන අයට පිටිපස්සේ දොරෙන් යන්න පුළුවන්. පිටිපස්සේ දොරෙන් එන අයට ඉස්සරහින් යන්න පුළුවන්. කැමති දෙයක් නැගෙන යන්න පුළුවන්, තියලා යන්න පුළුවන්, ගෙන යන්න පුළුවන්, කඩන්න බිඳින්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. සුළඟ හැම පැත්තකින්ම ගලාගෙන හමාගෙන යනවා. ඒ තුල මම රජ කෙනෙක්. ඔව් මමත්වේ රජ වෙච්ච ලෝකයේ, පුජ්‍යලත්වේ රජ වෙච්ච ලෝකයේ, වෙස් අරගෙන රජ වෙච්ච ලෝකයේ වෙස්සන්තර වෙනවා. ඒ වෙස්සන්තර වෙන තැන එයා මනස තුල කිසිවක් නොයලුණු කියන ගුණයට ගේන්න දරුවන්ද බිරිඳද සියල්ල දාතහැර මනස තුල. හැබැයි බුදුහාමුදුරගේ මේ බුද්ධත්වයේ ලැබෙන ජීවිතයේදී වෙන දේවල් තත්ත්වයක් පෙන්නලා නැහැ. අර ජූතක බමුණා කියන එකෙන් අදහස් වෙන්නේ තණ්හාසිත, එහෙම නැත්නම් මායයා. මායය අවසානයේ ඇවිල්ලා ඉතිරි කරගන්න සියල්ලම අතහැරලා කැලේට ගිහිල්ලා පාඩුවේ ඉන්න හදනකොට අර එනවා මායයා. කවුද? උණුතුවාලයක් තියෙන ජූතක බමුණ, හරිම අප්‍රසන්න ශරීරයක් තියෙන, ඔබේ ළඟ තියෙන තණ්හාව හරියට ජූතක බමුණා වගේමයි. මිනිස්සු ළඟ තියෙන ආශාව, තණ්හාව කියන්නේ සරව ගලන අප්‍රසන්න, අප්‍රිය, හිඟන්නේකට වැඩි තත්ත්වයක්. ඔය අප්‍රසන්න, හැරව ගලන, අප්‍රියම අප්‍රිය මිනිසයා මේ ලෝකේ කෝටි 700 කෝටි 600කට වැඩි ප්‍රමාණයක් ළඟම හොඳට ජීවත් වෙනවා. හැබැයි මේ කෝට් එකෙන් හොඳයි, කෝට් එකෙන් හොඳයි, ටයි එක හොඳයි, කොණ්ඩෙ පැත්තට පීරලා ඉන්නවා, සපත්තු දෙක පොලිස් කරලා තියෙනවා, කාර් එක හොදලා තියෙනවා, ජූතක බමුණ ඇතුලේ ඉන්නවා, අර හිඟන්න ඇතුලේ ඉන්නවා, හොඳ කෝට් ඇඳගෙන. කියන්නේ පට්ටපල් බොරු. සුදුසු ෂර්ට් එක ඇඳලා හොඳ වාහනයෙන් බැහැලා කියන්නේ පට්ටපල් බොරු නම්. කම්පැනි පවත්වාගෙන යනකොට මේ බාණ්ඩේ කෑල්ල දෙනවා, ගෙනල්ලා හයි කරන්නේ නෑ. ඒක අපි ඕඩර් කරලා තියෙන තව මාස 3ක් යනවා. බොරු කියන්නේ, බොරු කියන්නේ හොඳ ටයි කෝට් ගහලා ඒ තියෙනකෙලක ඒක ප්‍රමාද කරන්න. ඈ ඒ බාන්නේ තියාගෙන මේ ඉන්න ඒක හදලා නැහැ. අපි එක කම්පැනි යවුවා. බොරු කියන්නේ. ඉතින් අද ලෝකයේ පැහැදිලි වෙනවා පිටින් කොච්චර මිනිස්සුකේ ඔය ලීසින් ගතිය හරි මොකක් හරි ඔය කියන ප්‍රබුද්ධ මහත්මා ගතිය හරි තියෙනුනට කිසි වැඩක් නැහැ. යාන් තුල අධ්‍යාත්මික අර ජූතක බමුණ අයින් කරන්නේ නැත්නම්, අර හැලව ගන්න හිඟන්න අයින් කරන්නේ නැත්නම්, ඔය හිඟන්න අයින් කළාට පස්සේ තමයි යාන සැබෑ වෙස්සන්තර කෙනෙක් වෙන්නේ. මොකද එව්වා සක්‍ර දේවේන්ද්‍රයෝ මෙන්න බලන්න ඔන්න මේ වෙස්සන්තර සැබවින්ම වෙස්සන්තරද. මම පෙන්වුවා මම ඇත්තම වෙස්සන්තර කියලා වෙස්සන්තර රජු රූප පෙන්වුවා. මොකද පෙන්වන්නේ? එන අරයන්නේ. රජ මාලිගා විතරක් නෙමෙයි, දරුවෝ බිරිඳ විතරක් නෙමෙයි, අරයන්න ඔක්කොම. ඒ නිසා නිවන් දකින්න යද්දී අපිට අයිති දේවල් පමණක් නෙමෙයි අපිට අත්හරින්න වෙනවා. මොකද්ද? අපිට අපිවත් අත්හරින්න වෙනවා. ඔය අවසාන ධර්මයේ කිට්ටු වෙනකොට එනවා ඇතුලෙන් බුදුර බුබුරා ඇති වෙනවා. හදවතේ ගැස්මක් එක්ක පොඩි ලොහු දැහැ ගැනීමක් ඇති වෙනවා. මේ සාක්ෂයකටපත් වෙනවා. මොකද්ද? තමන්ගේ ආත්ම සෙනෙහසත් එක්ක මට මාව අත්හරින්න වෙනවා කියන ඇවිල්ලා ඔය ශරීරය මගේ ඔය ඉන්ද්‍රියන් මගේ. ඔබ ඔය අරමුණු වශයෙන් අරගෙන තියෙන සෑම අරමුණක් තුළම තියෙන ඒ රූප මගේ. ඒ සංඥා මගේ. ඒ සංස්කාරණය කරලා තියෙන හැම දෙයක්ම ඒව මගේ. ඔය විඥානයේ තියෙන හැම දෙයක්ම මගේ කියලා කියනවා. එතකොට අපි දෙන්නේ පිළිගන්න අපි සූදානම් වෙලා ඉන්න ඕන. ඔබට අයිති දේ මාරය ඔබ ගන්න. මම වෙස්සන්තර කෙනෙක්. මට අත්හරින්න බැරි දෙයක් නෑ. මනසින් අත්හරින්න ලියකියවිලි වලින් තියෙන්නරින්න බාහිර ලෝකයේ එක්කෙනෙක් විශ්සන්තර වෙලා තව එක්කෙනෙක් ජීවිතක බබුණෙක් කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබ අධ්‍යාත්මික ලෝකයේ තුල විශ්සන්තර කෙනෙක් වෙන්න. පාපයක් නේ. පාපයක් කියලා කියන්නේ බාහිර ලෝකයේ එක්කෙනෙක් විශ්සන්තර කළා තව එක්කෙනෙක් මේ එක්කෙනෙක් ජීවිතක බමුණු කරලා තව එක්කෙනෙක් විශ්සන්තර වෙනකොට ඒක පාපයක්. ඒ කියන්නේ එයාගේ පෞටි කරයට ට්‍රාන්ස්ෆර් කරන එකද කරන්නේ? එහෙම කරන්න එපා. බාහිර ලෝකයේ යුතුයකම වගකීම ඒක ක්‍රමවත් වෙන ක්‍රමවේදයකට නැතුව අත්හරින්න එපා. දැන් සිද්ධාර්ථ කුමාරයා දරුවා එහෙම දාලා එන්නේ ඇයි? ආහාර පාන, රැකවරණය, ආරක්ෂාව, පැවැත්ම සියල්ලම තියෙද්දී. ඒ වගේම මතක තියාගන්න ඕනේ බාහිර අත්හැරීමේදී යසෝදරාවීට වාර ගානක්ම එයාගේ කැමැත්ත සිද්ධාර්ථ කුමාරයාගේ කැමැත්ත මතක් කරලා තියෙනවා. ඒක පැරණි දැන් පොත්පත් වලින් ඒක ඇති වෙලා අපි දකිනවා වරින් වර. මොනවද බෝසත්ත්වයේ චරිතය සිද්ධාර්ථ කියලා නේද ටෙල්ලාන්ට බාලාවේ තියෙන මතක් කරන. ඊට පස්සේ ආයෙත් ඒක වහව ගන්න බැරි කමට ඇයි මොකද කියන්නේ අවසානයේ? ඔබ යන්න මට කතා කරන්නේ නැතුව මට කියන්නේ නැතුව යන්න කියලා. එහෙම කියලා යන්න හැදුවොත් ඒක දරා ගන්න බැරි නිසා මට කියන්නේ නැතුව යන්න කියලා. ඒ විදිහේ සාකච්ඡාවකට මේ යන්නේ මොකටද? අධ්‍යයනයකට. එහෙම නැත්නම් පරේෂණයකට යන්නේ දාලා යනවා නෙමෙයි. හරියට තාත්ත කෙනෙක් පිටරට ගිහිල්ලා තමන්ගේ දරුවෝ පෝෂණය කරන්න රස්සාවක් කරනවා වගේ අවුරුදු 6කට. ඒ වගේ පරේෂණයකට යන්නේ මේව දාලා යමින් නෙමෙයි. ඒ නිසා මේවායින් වැරදි උදාහරණ ගැනීමෙන් භෞතික ජීවිතය අසාර්ථක කරගැනීම බෞද්ධ සමාජය තුල කරනවා නම් ඒව වළක්වන්න ඕන. ඒවයින් වැළකෙන්න ඕන. ඒ නිසා යුතුයකමෙන් පැහැරෙන්න නෙමෙයි මේ කාරණා තියෙන්නේ. ඒකට පිළියමක් හැම විටම සපෙල තමයි තමන් ඒකෙන් බැහැර වෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ හිත නිදහස් කරගන්න බැරි වෙනවා. සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැත්නම් තමන් හිත දිහා තමන් බලන්න ස්වභාවික මනසට එඩ දෙන්න සාධාරණ තත්ත්වයක් මේ මනස තුළ තියෙනවා. වහාම ඔබට ඒක දැනුම් දෙන්න. අසාධාරණ තත්ත්වයක් තියෙනවා, ඒක දැනුම් දෙන්න. ඒක නිවැරදි කරගන්න තමන් උත්සාහවත් වෙනවා. තමන්ට අසාධාරණයක් වෙනවා නම් ඒකත් ඔබට තේරෙනවා. ඔබට ඔබෙන් අසාධාරණයක් වෙනවා නම් ඔබට ඒකත් තේරෙනවා. ඉතින් අපි එන්න ඕන අපි අනුන්ගෙන් අසාධාරණයක් වෙන්නේ නැති අපෙන් අසාධාරණයකුත් වෙන්නේ නැති සාධාරණත්වය තුල පවතිනවා. දැන් එතකොට අපිට අසාධාරණයක් වෙනවයි කියන තැනදී කොහොම පුජ්‍යලත්වේ නැත්තම් තමන්ට අසාධාරණයක් වෙනවද? නැහැ. ජලත්වේ නැත්තම් එයාට සාධාරණයක් වෙන්නේ කිසි දෙයක් එයාට බාධාවක් නෙමෙයි. නමුත් ඒක මනින්නේ ලෝක සාධාරණ ධර්මය පදනම් කරගෙනයි. උපෝත්තර ධර්මයට කිසිදු දෙයක් භෞතික බලපෑමක් නැහැ. භෞතික ඔබ ළඟ තියෙන කිසිදු ඉන්ද්‍රියකින්, ශක්තියකින්, මානසික බලයකින් නිවන් දකින්න බෑ කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? මනුෂ්‍යයා තුළ හටගත් සියලුම චේතනා ධර්ම පින්නතුනේ උපාදාන ධර්ම දුක පිණිසයි, වේදනාව පිණිසයි, අසහනය පිණිසයි, අසංසුන් බව පිණිසයි, තියෙන්නේ නිසයි බුදුරාමුදුරුවෝ කෙටියෙන් කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අර ඉහත කියන ටික කියාගෙන කියාගෙන ඇවිල්ලා කියනවා මහණනි අර ටිකට වඩා ඔබ අවධානය යොමු කරන්න ඕන මෙන්න මේකයි දුක කියලා. ඊළඟට අපිට මේ මෛත්‍රී භාවනාව උගන්වද්දී අර නික සත්තු කොට සත්තු නේද, උපදින සත්තු නූපදින සත්තු සිවු නොපෙනෙන නොපෙනෙන සත්තු කියා ඔක්කොම ඇවිල්ලා 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 බුදුරජාණන් වහන්සේ අවසානයේ දෙනවා හකුළු වායක පෙන්වන තැනක් පැහැදිලිව කියලා පෙන්වන තැනක් ආවා. ඒ තමයි මහණෙනි මෛත්‍රී කියන්නේ මම නම් චේතෝ විමුක්තියටයි. එහෙම නැත්නම් කොට සත්තු දිග සත්තු මතක් ඉන්න එක නෙමෙයි. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය කියලා තනතා. ඒ චේතනා කර්ම වඩ වඩා ඉන්නේක මෛත්‍රිය නෙමෙයි. ඒක මහා ප්‍රශ්නයක්. සම්බලන බුදුහාමුදුරන්ගේ ප්‍රාර්ථනාව සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ව සියලු සත්ත්වයෝ භවයෙන් නිදහස් වේවා. ඔය නිදුක් නිරෝගී කරන්න කියලා එහෙම කිව්වයි කියලා පැතුවයි කියලා ඒක කරන්න බෑ. ලෙඩවීම ඉක්මවන්න පුළුවන් ධර්ම අවබෝධයෙන් පමණයි. මරණය ඉක්මවන්න පුළුවන් ධර්ම අවබෝධයෙන් පමණයි. එහෙම නැතුව මේගොල්ලෝ ලෙඩවීම ඉක්මවා යන කෙනෙක් බවට පත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් කියන්නේ එයා ලෙඩවීම ඉක්මවපු කෙනෙක්, මරණය ඉක්මවපු කෙනෙක්, සතර අපාය ඉක්මවපු කෙනෙක් බවට පත් වෙනවා. පිරිසට මතක් කරන්නේ හෙමින් ධර්මය සාවධානව අසන්න ඉඳ තේරුම් ගන්න ඔබට පහසු වෙනවා කියන කාරණය. ධර්මය වැඩිපුර අසන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, ඒ යෝනිසෝ මනසිකාරය, ධම්මාන ධම්ම ප්‍රතිපත්ති, නිවන් දකින්න තියෙන අවශ්‍ය කරන කාරණා හතර, ඒක නිතරම භාවිතා කරන්න. තමන්ගේ තියෙන සාංසාරික පුණ්‍ය ශක්තිය මේ භවයේදී ඇති කරගන්න ඒ ශක්තිය, කුසල ශක්තිය, ධර්මයට කැපවීම ආදී දේ තුලින් තමයි ඔබේ සාර්ථකත්වය ගොඩනගන්නේ. විභාගයකින් ළමයි සමත් වෙන්නේ ඒ අධ්‍යාපනයේ තියෙන ලැබියාව මත. භාවනාව ධර්මයේ තියෙන ලැබියාව මත තමයි ඔබේ භාවනා මාර්ගයේ සමර්ථ තත්ත්වය ලබන්නේ. ඒක කරනු වෙනතුත මතක් කරන්නේ අද උදෑසන වෙනසට හරම පිටකින් අවසන් කරනවා. හැමදාම නාටක දෙවස්සකට